අපි ප්‍රධාන කටයුතු තියන් ඔබතුමාගේ කැමැත්ත පිට ඊළඟට ඇත්තේ කල්තැබීම් යෝජනා සඳහා සභාව කල්තැබීම නොවැම්බර් මාස 29 වෙනි දින දවල් 10:30ට සභාව එක්කද කල්තැබීම් යෝජනාව මහාචාර්ය අශු මාර්සිංහ මැතිතුමා ඊට ප්‍රථම නියෝජ්‍ය කතානායකතුමා මූලාසෙන්ද පැමිණ ඇත.
ගරු ආශි මාර්සිංහ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 19(1) යටතේ හදිසි පොදු වැදගත්කමකින් යුක්ත කාරණා සාකච්ඡා කිරීම සඳහා කල්තැබීමේ විවාදයක් සඳහා අවසර ඉල්ලනවා. මේ ඉදිරිපත් කරන කල්තැබීමේ යෝජනාව තමයි ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරක කර්මාන්තය තුළ ඉහළම ස්ථානයක තිබියදී රටේ සිදු වූ මෙම අවාසනාවන්ත තත්ත්වයේ හේතුවෙන් මේ රට සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටීමේ අනතුරකට පත්ව ඇති බැවින්ද ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය පාලනය හා නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් කඩාවැටී ඇති බැවින්ද ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කර සංචාර කර්මාන්තයේ වහාම යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව මෙම ගරු සභාවට යෝජනා කර සිටිනවා.
යෝජනා සිදු කිරීම ගරු සංදීප් සමසිංහ මන්ත්‍රීතුමා
ඉස්තිර කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම එම යෝජනාව ඉස්තිර කරනවා.
බොහොම ස්තුතියි. ආශිමාසිංහ ඔබතුමා කතා කරනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, අද මෙම යෝජනාව මේ සභාව කල්තැබීමේ යෝජනාව හැටියට ඉදිරිපත් කරන කාරණා හැටියට ගත්තොත් අපි දැක්කා පසුගිය දවස්වල පාර්ලිමේන්තුවේ විච සිද්ධීන් එක්ක ඒ වගේම මතක් කළ යුතු වෙනවා 2018 ඔක්තෝබර් 26 වෙනිදා ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල ආණ්ඩුව නීතියට පටහැනිව ඉසුරුවා හැරෙනු ලැබුවා. ඒ වගේම අපි ඊට විරුද්ධව 2018 නොවැම්බර් මාස 14 දින මෙම සභාව විසින් සම්මත කරන ලද ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාවත් සහ ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූල ආණ්ඩුවක් නොමැති බව කියන කාරණයක් අපි මතු කරා. ඒ කාරණත් එක්ක තමයි අද ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය පාලනය නීති ආධිපත්‍යය සම්පූර්ණයෙන් කඩාවැටලා තියෙන්නේ. මේ හේතුව නිසා මේ සංචාර කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටුණු තත්ත්වයකට පත් වෙලා විශාල බලපෑමක් අද ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය කෙරෙහි බලපාලා තියෙනවා. දැන් පසුගිය කාලේ සංචාර කර්මාන්තය දෙස බැලුවොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය පසුගිය වසර 3ක තුලදී ශීඝ්‍ර දියුණුවකට ලක් වුණා. එහි හොඳම උදාහරණයක් තමයි ලෝන්ලි ප්ලැනට් මගින් ඉදිරිපත් කරන ලද 2019 හොඳම ගමනාන්තය හැටියට ශ්‍රී ලංකාව තෝරාගෙන තිබුණා 2019. ඉතින් මේ කාරණේදී අපි දැක්ක දෙයක් තමයි සංචාරක කර්මාන්තය සඳහා විශේෂයෙන් පසුගිය අවුරුදු 3 කාලය තුළ දක්වන ලද අපේ දායකත්වය. මේ වසරේ මුල් මාස 10 තුළදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය බිලියන 1.86ක්, ඒ කියන්නේ ආසන්න වශයෙන් ලක්ෂ 20කට කිට්ට වෙන ලක්ෂ 18කට වැඩි ගණනක් ගිය වසරේට වඩා 10.6%කින් ඉහළ ගොස් තිබුණා. සංචාරක බලධාරීන් මේ වසරේ සංචාරකින් ආසන්න වශයෙන් මිලියන 3ක්, ඒ කියන්නේ ලක්ෂ 30ක් පමණ ආකර්ෂණය කර ගැනීමට ඉලක්ක ගත කරග තිබුණා. ශ්‍රී ලංකාව 2018 වසර අවසන් වන විට සංචාරකින් මිලියන 2.5කගේ සංචාරය අවසන් වනු ඇතැයි අපේක්ෂා කරලා තිබුණා. මිලියන 3ක ටාගට් එකක් තිබුණා. ඒ අතරින් මිලියන 2.5ක්, ඒ කියන්නේ ලක්ෂ 25ක් අවසන් වනු ඇතැයි කියලා බලාපොරොත්තුව තිබුණා. ඒ වගේම තමයි 2017 වසරේ සංචාරකයන්ගේ පැමිණීම ලක්෷ 21ක්, නැත්නම් මිලියන 2.1ක් දක්වා ඉහළ ගොස් තිබුණා. එය 3.2%ක වර්ධනයක් පෙන්නුම් කරමු ලැබුවා. සංචාරක ව්‍යාපාරයේ ආදායම හැටියට ගත්තොත් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3.63ක විශාල ආදායමක් දක්වා ඉහළ ගොස් තිබුණා. ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ දත්ත අනුව 2018 වසරේ පළමු මාස අට තුළ සංචාරක ඉපයීම් 12.5%කින් ඒ කියන්නේ ඩොලර් බිලියන 2.93ක් දක්වා ඉහළ ගොස් තිබුණා. මේ හරහා අපි දැක්කා මේ සංචාර කර්මාන්තයේ දියුණු වීම, ඒ වගේම දැන් ලෝන්ලි ප්ලැනට් වගේ මේ සංචාරක ක්ෂේත්‍රයේ නීලා ඉන්න සංචාරක ප්‍රොමෝටර්ස්ලා කියන විදිහටත් අපේ රට ඉහළම ස්ථානයක තිබුණා. ඒ අවස්ථාව අපිට අද වන විට මේ රටේ පවතින තත්ත්වය නිසා නැති වී යාම තමයි අද මේ අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. මේ සංචාර කර්මාන්තයේ ප්‍රධාන ඍතුවක් තමයි මේ ශීත ඍතුව. ඒ කියන්නේ මේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කියන කාල සීමාව තමයි ලංකාවට වැඩියෙන්ම සංචාරක වෙන්නේ. ඒ හරහා තමයි සංචාරක ක්ෂේත්‍රයේ නියැලීලා ඉන්න ආයතන, බොහෝ ආයතන තමන්ගේ ආදායමෙන් 50-60% අතර ප්‍රමාණයක් උපයාගන්නේ මෙන්න මේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි කියන කාල තුල එන සංචාරකයන් නිසා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. නමුත් මේ පවතින දේශපාලන අර්බුදයේ හේතුවෙන් මේ කර්මාන්තයේ කොටස්කරුවන්ට විශාල බලපෑමක් ඇති වෙලා තියෙනවා. උදාහරණයකට මේ වැඩිම අවලංගු කිරීම ඉන්දියාවෙන් වෙලා ඊළඟට යුරෝපීය වෙන් කිරීම වල විශාල පසුබෑමක් ඇති වෙලා තියෙනවා. දැන් ජෙට්වින් වගේ ආයතන ප්‍රකාශ කරලා තියෙනවා ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින සමාගම් මේ ශීත ඍතුවේ, කියන්නේ මේ නොවැම්බර් කාලේ 20%ක වැටීමක්, සංචාරකයන්ගේ පැවිනීමේ 20%ක වැටීමක් පෙන්නුම් කරලා තිනවා. සැලසුම්ගත සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් වල ඉරණම ගැන ප්‍රධාන අභියෝගයක් හැටියට තියෙන, මොකද එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න නොහැකි තත්ත්වයක් අද වෙනකොට උද්ගත වෙලා තියෙනවා. මේ සංචාරකයින්ගේ දෙසැම්බරේ අපි ගත්තොත් සංචාරකයින්ගේ සංචාර කර්මාන්තයේ ඉහළම ස්ථානයේ ලෙස සලකනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ 244,000 එකට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය වෙයි කියලා බලාපොරොත්තු වුණා මේ මාසය තුල පමණක්. දෙසැම්බර් මාසයේ සාමාන්‍ය මාසකට සංචාරකයන් 230,000 විතර පැමිණේ. නමුත් මේ මාසයේ ඊට වැඩියෙන් දෙසැම්බර් මාසේ පැමිණේ කියලා බලාපොරොත්තු වුණා. නමුත් මේ සියල්ල අද වන විට අභියෝගයකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලන්ඩනයේ ලෝක සංචාරක මාර්තුවේ නව ශ්‍රී ලංකාවක් කරන සෝ ශ්‍රී ලංකා කියන වෙළඳාමය හඳුන්වා දුන්නා. මේ සඳහා කැම්පේන් කරා, මේ සඳහා විශාල මහන්සියක් ගත්තා ශ්‍රී ලංකාව. නමුත් ඒ ආකර්ෂණීය වැඩසටහන් කරගන්න බැරි තත්ත්වයක් උඩ ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයේ කඩාවැටීම තුළ විශාල බලපෑමක් ඇති වෙලා තියෙනවා. මේ ගැන සංචාරක මේ අපි දැක්කා ඊයේ පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී කුඩා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමේ එහි සභාපති රොහාන් අබේවික්‍රම මහතා පවසන්නේ පසුගිය වසර කිහිපය තුළ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය වුණත් මේ දිනවල උද්ගත වී තිබෙන දේශපාලන වාතාවරණයේ තුන මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පහළ වැටිලා ශීඝ්‍ර අඩුවීමක්, ඒ වගේම මේ ක්ෂේත්‍රයේ රැකියා කරන අයට විශාල බලපෑමක් ඇති වෙලා තියෙනවා කියන කාරණය. විශේෂයෙන් දැන් විදේශිකයන් වැඩියෙන්ම යන ස්ථානයක් හැටියට සීගිරිය අපි දන්නවා. සීගිරි විතරක් විදේශිකයන් කාමර 10,000කට අධික ඇනවුම් අවලංගු කරලා තියෙනවා මේ මාස කීපේ. ඉතින් මේ ගැන කියන්නේ මේ සීගිරිය සංචාරක නිකේතන හිමිකරුවන්ගේ සංගමේ සභාපතිතුමා. ඉතින් එතුමා කියන විදිහට මේ ලයිනල් ගුණසේකර මහත්මයා එතුමා කියන විදිහට සීගිරිය ප්‍රදේශයේ සංචාරකයන් විශාල අඩුවක් සහ ඒ ආශ්‍රිත ඒ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ජීවනෝපාය කෙරෙහි කෙලින්ම බලපාලා තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අද හොයලා බැලුවා ගුවන්තොටුපළ පැත්තෙන් කොහොමද ගුවන්තොටුපළ සම්බන්ධයෙන් තියෙන දත්තත් එක්ක දිනක පැමිණීම 20%කින් අඩු වෙලා විශාල ප්‍රශ්නයක්. ඒ හරහා විශේෂයෙන් අඩු වෙලා තියෙන විදේශිකයන්ගේ පැමිණීම. මේ කාරණය ගත්තහම නියෝජ්‍ය කතානායකතුමනි, අපි ලංකාවේ කීර්ති නාමය හදාගෙන ඇවිල්ලා 2019 ජනවාරි වෙනකොට ලෝකේ හොඳම ගමනාන්තේ, හොඳම වර්ල්ඩ් බෙස්ට් ඩෙස්ටිනේෂන් එක කරගත්ත ලංකාව අද වන විට රටවල් රාශියක් මම දැක්කා. සමහර පුවත්පත් නියදින රටවල් 26ක් විතර දැනටම මේ රට සංචාරයේ නොකළ යුතු තැනක් හැටියට නම් කරලා තිබුණා. මේක ඉතාමත් අපකීර්තිමත් තත්ත්වයක් බව මතක් කරන්න කැමතියි. විශාල වශයෙන් ඒ වගේම දැන් ලංකාව එක ගමනාන්තයක් වුණා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වර්ක්ෂොප් මේ වගේ දේවල්. එතකොට මේ එක්සිබිෂන්ස්, වර්ක්ෂොප්ස්, කන්ෆරන්සස් කියන ඔක්කොම දැන් මේ වන විට විශාල වශයෙන් ඒගොල්ලෝ අවලංගු කරලා තියෙනවා ලංකාවේ පවත්වන මේ විශේෂයෙන් මේ ශීත ඍතුවේ නොවැම්බර් ජනවාරි කාලය තුල. ඒ හරහා අපිට ලැබෙන්න තිබුණු ආදායම දල වශයෙන් ගණන් කරලා තියෙනවා සංචාරක ශේෂ්ත්‍රයේ ආයතන ඇමරිකානු ඩොලර් මිලියන 250ක් පමණ ප්‍රමාණයක් මේ වින්ටර් සීසන් එකේ අපිට අහිමි වෙලා තිනවා. මේක ඉතින් විශාල ප්‍රශ්නයක්. එතකොට මම අර කලින් කිව්වාගේ මේ කාලේ තමයි සංචාර කර්මාන්තයේ මූලික වශයෙන් වැඩිම ආදායම් ප්‍රතිශතයක් ලබාගෙන, ඒ කියන්නේ සමහර වෙලාවට මේ සංචාර ශේෂ්ත්‍රයේ නියලින කම්පැනි 50ක 60ක විතර ප්‍රමාණයක් අරගෙන තියෙන ඒ ආදායම් නැති වෙලා තිනවා. එක ගත්ත දත්තයක් හැටියට මේ දැන් ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන අර විදේශීය සංචාරකයන් ධනවත් සංචාරකයන් වැඩි මුදල් වියදම් කරන්න පුළුවන් සංචාරකයන් වෙනුවෙන් තියෙන හොටෙල්ස් එකක් තමයි හයි ඒවට කියන අපි හයි එන්ඩ් හොටෙල්ස්. මේ දික්වැලේ තියෙන අවානි හොටෙල් එකට විතරක් ඇමරිකානු ඩොලර් 105ක් ජනවාරි මාසේ ඇමරිකානු ඩොලර් 105ක් අහිමි වෙලා තියෙනවා. මේ අද සිද්ධ වෙලා තියෙන රටේ සිද්ධ වෙලා තියෙන තත්ත්වේ. ඒ හරහා අද ලංකාවේ මේ සංචාරක ශේෂ්ත්‍රයේ දැනට ක්‍රියාත්මක වන ඉන්බවුන් ට්‍රැවල් ඇන් ටුර් ඔපරේටර්ස්ලා, ඒ වගේම ටැක්සි ඩ්‍රයිවර්ස්ලා, ඒ වගේම අනිත් හොටෙල් ශේෂ්ත්‍ර, ඒ වගේම විවිධ ශේෂ්ත්‍රවල සංචාර ශේෂ්ත්‍රයත් එක්ක බද්ධ වෙච්ච වෙළඳ සැල් හිමියෝ, විශේෂයෙන් සංස්කෘතික කටයුතු නියලලා ඉන්න කණ්ඩායම්, ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ මේ ශේෂ්ත්‍රයට ආවේනික ව්‍යාපාරවල නියලී සිටින, උදාහරණයට ඇම්බැක්කේ වගේ පළාත්වල තියෙන මේ කැටයම් ආශ්‍රිත නිර්මාණ කරන ශිල්පීන්, මේ සියලු දෙනාටම මේ බලපෑම ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ தત્ත්වය වහාම වළක්වා ගත්තේ නැත්නම් අපිට මේ සංචාරක ශේෂ්ත්‍රයේ ඉන්න සංචාරක ශේෂ්ත්‍රයේ නියලී ඉන්න සියලුම දෙනාට බලපාලා මේක රටට ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා. මොකද රටේ ප්‍රධාන ආදායම් මාර්ගය හැටියට සංචාර ශේෂ්ත්‍රය අපි දන්න නිසා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ඊනිය ආණ්ඩුව මේ කරන විගණම මේ දැන් නැවැත්තුවේ නැත්නම්, ඉක්මනටම නැවැත්තුවේ නැත්නම් සංචාරක ශේෂ්ත්‍රයෙන් අපේ රට අර අපි දැක්කා සමහර රටවල් යෝජනා කරලා තිබුණා මේ විදිහට ගියොත් අපිට ට්‍රැවල් බෑන් පනවන්න වෙයි, ශ්‍රී ලාංකිකයන්ට වෙනත් රටවල් වලට යන එක නවත්තන්න වෙයි, ඒ වගේම අර ට්‍රැවල් ඇඩ්වයිස් හරහා සමහර සංචාරක ගමන් කරනකොට දෙන උපදෙස් අනුව දෙන්න පුළුවන් ශ්‍රී ලංකාව යෝග්‍ය නොවන සංචාරකයන් සඳහා යෝග්‍ය නොවන තැනක් හැටියට අර්ථ දක්වන්න පුළුවන්. මෙන්න මේ භයානක தත්ත්වය සංචාරක ශේෂ්ත්‍රය තුළ දැඩි ලෙස අද බලපාලා තියෙනවා. මේ හේතුන් ගණනාව සාකච්ඡා කරනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වහාම අපි මැදිහත් වෙලා මේ දැන් තියෙන මේ රටේ තියෙන අවිනිශ්චිත දේශපාලන தත්ත්වය විසඳුවේ නැත්නම් අපේ රටේ අපිට තියෙන ණය, අපි දන්නවා අද වෙනකොට ණයබර බිලියන 4කට වඩා ගෙවන්න වෙලා තිනවා. මේ ණය ප්‍රමාණය ගෙවා ගන්න බැරි තැනකට ආර්ථිකය ගිහිල්ලා තිනවා. ඊළඟට තව සති දෙක තුනක් යනකොට මේ ලංකාවේ ආර්ථිකය මෙහෙවන්න සතයක් නැහැ, බණ්ඩාගාරයේ තැන්නටපත් වෙනවා. ඉතින් මේ ආණ්ඩුව ඉනියා ආණ්ඩුව, මේ පලා ගිහිල්ලා තියෙන ආණ්ඩුව, මේ හිස් ආණ්ඩුව, මේ හිස් ආණ්ඩුවට කියන්න පුළුවන් නම් ඉක්මනට ඇවිල්ලා ඔයගොල්ලෝ එක පණතක් හරි ඉදිරිපත් කරලා පෙන්නන්න, මෙන්න අපි ආණ්ඩුව ප්‍රබලයි, ආණ්ඩුවට අපිට 113ක් තියෙනවා කියන හරි සරල දෙයක් තියෙන්නේ. එහෙම වුණොත් ජනාධිපතිතුමාට පිළිගන්න පුළුවන් 113ක් තියෙනවා මේගොල්ලන්ට, ඔයගොල්ලන්ට සොරි තමයි, ඔයගොල්ලෝ යන්න විපක්ෂයට කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් එවැනි පැහැදිලි සරල දෙයක් තියෙනකොට මේක මම හිතන්නේ මේ අංක ගණිතයේ ප්‍රශ්නයක් ගත්තොත් පොඩි ළමයේ එක වසරේ ළමයෙකුත් මේක දන්න ප්‍රශ්නයක්. කී දෙනෙක් ඉන්නවද 123 113ට වැඩිද අඩුද කියලා ඇහුවොත් එක වසර ළමයෙකුට තේරෙනවා. ඉතින් ඒ නිසා මෙවැනි දෙයක්වත් තේරුම් ගන්න බැරි ඊනියා ආණ්ඩුවක් සහ ඊනියා ජනාධිපති වික්‍රේකද කියන එකත් ඒ ප්‍රශ්නේ පාවිච්චි කරන්න යනවා. නමුත් අපේ ජනාධිපතිතුමා එක තමයි මට ප්‍රශ්නේ තියෙන ජනාධිපතිතුමා ගණන් ෆේල්. ඉතින් අපේ ජනාධිපතිතුමා කියන එකේ අර අපේ කෑල්ල අයින් කරන්න එනවා දැන්. මොකද අපේ ජනාධිපතිතුමාට අපි කියන්නේ ඔබතුමා පත්තුනේ අපේ ඡන්දයෙන්. හැබැයි ජනාධිපතිතුමා මතක තියාගන්න අපේ ඡන්දය අපි ඉල්ලුවේ ජනාධිපතිතුමනි, පැහැදිලිවම අපි ඉල්ලුවේ ජනපති සිරිසේන අගමැති රනිල් කියලා. මේක තමයි අපේ ස්ලෝගන් එක උනේ. ඒ අන්න ඒ ස්ලෝගන් එකට අපි කරපු අපේ ඉල්ලීම් වලට තමයි 62 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නේ. එහෙම නැතුව ඔබතුමාට බෑ, දැන් මං රනිල්ට කැමති නෑ, දැන් අයින් කරන්න ඕන, මම ජීවත් වෙන තාක්කල් රනිල්ට දෙන්නේ නෑ. ඉතින් මේ වගේ කතා කිව්වහම විදේශිකයෝ ඉද මේ රටට සංචාරය කරන්න කැමති වේද විදේශිකයෝ? මේක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. මේ හරිම සරල දෙයක් තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ බුද්ධිමත්ව තේරුම් ගන්න. අර අපි දැන් බෝධි පූජා තියෙනවා, කෝවිල් වලට යනවා, සියලු දේ ඉල්ලන්නේ මේ ජනාධිපතිතුමාට ඥානය පහළ වේවා කියලා. ජනාධිපතිතුමාට ඥානය පහළ වෙලා මේ සරල අංක ගණිතය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. මේ සරල අංක ගණිතය අවබෝධ කරගත්තොත් මේ රට නැවත තිබුණු තැනට ගේන්න ඕන. අපි ඒ නිසා ඉල්ලා සිටින්නේ මේ රට ඔක්තෝබර් 26 වෙනිදාට කලින් තිබුණ තත්ත්වයට ගේන්න. ඒ හරහා අපිට පුළුවන් මේ අපි අද කතා කරන සංචාරක ක්ෂේත්‍රය විතරක් ගත්තොත් අපිට 2019 ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය වෙනවා නම් මේ රට අපිට ඉහළින් ඔසවා තබන්න පුළුවන්. ඒ අවස්ථාවට යන්න අපිට අවස්ථාව උදා කර දිය යුතුමයි. එහෙම නැති වුණොත් එතුමාට කියන්න තියෙන්නේ එතුමා සම්බන්ධයෙන් ගත යුතු සියලුම පියවර, ඒ සියලුම පියවර සමහර වෙලාවට දැඩි පියවර අපිට ගන්න වෙනවා. ඒ දැඩි පියවර හරහා එතුමා මේ ප්‍රශ්නේ විසඳන්න නැත්තම් මහජනතාව ලංකාවේ අස්සක් මුල්ලක් නෑරයින ජනතාව අද ලෑස්ති කොළඹට එන්න. කොළඹට ඇවිල්ලා ඔබතුමා මේ ප්‍රශ්නයට විසඳුම් දෙනකන් කොළඹින් යන්නේ නැතුව ඉන්න ලෑස්ති. ඒ නිසා පැහැත් මතක තියාගන්න ජනාධිපතිතුමාටත්, ඒ වගේම ඊනියා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊනියා අගමැති කියලා හඳුන්වා ගන්න, මහින්ද රාජපක්ෂ මහත්මයාටත් කියනවා ඔබතුමාලා දෙන්න මේ කරන විගණම වහාම නවත්වන්න. නැත්නම් අපි කොළඹ වටලලා විතරක් නෙවෙයි කරන්න පුළුවන් හැමදේම කරලා මේ රටේ ස්වාධිපත්‍ය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරගෙන සංචාරක කර්මාන්තයේ යහපත් වාතාවරණයක් ඇති කරගෙන අපි පොරොන්දු වෙනවා සංචාරක කර්මාන්තයේ නීලයේ සිටින සියලුම දෙනාට, විශේෂයෙන් මේ ක්ෂේත්‍රයේ නීලයේ සිටින රැකියා කරන සියලුම දෙනාට ඔබේ රැකියාවල සුරක්ෂිතභාවය ආරක්ෂා කරලා නැවත තිබුණු තැනට ගෙනල්ලා මේ රටේ සංචාරක කර්මාන්තයේ ඉදිරියට දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා කියමින් මම මගේ යෝජනාව ඉදිරිපත් කරමින් මම කතාව අවසන් කරනවා.
කරු ජෝන් අම්මතුංග මැතිතුම
ඔබතුමාට විනාඩි 30යි.
අරු නියෝජ්‍ය කතානායකතුමිනි, මම බැලුවහම මේ ඉදිරිපිට ආණ්ඩුවේ කියන අවජාතක කණ්ඩායම පාර්ලිමේන්තුවට එන්නේ නෑ. ඒ කියන්නේ පිළි අරගෙන තියෙනවා ඒගොල්ලන්ට නිත්‍ය අයිතියක් නෑ කියලා. රජයක් හැටියට, අගමැති කෙනෙක් හැටියටත්, අමාත්‍ය මණ්ඩලයක් හැටියටත් වාඩි වෙනවා. දැන් බලන්න ඊයේ පෙරදා මේ සංචාරක ක්ෂේත්‍රයට වෙත්තේ ඉන්න ඇයි මේගොල්ලෝ ඉඳලා පත්කරුවා ඇමතිවරයෙක්. ඔය අවජාස ගන්නු සුමාන දෙකක් හිටියේ නෑ ඇමිනිය ආපහුවේ කතරලා මේ පැත්තට ආවා. බලන්න විනාසේ, මම කියන්නේ මේ 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 මොකද මේ නාටකම? ඇයි ආවේ මේ පිස්සන් කොටුවේ ඉන්න බෑ කියලා? මේක තමයි අද රටේ පවතින තත්ත්වය. මේක ඒ ඇමතිවරයා අනේ මන් දන්නේ දැන් ඇවිල්ලා මෙහේ අපිත් එක්ක වාඩි වෙලා
ඉන්නේ.
මේ ගරු නියෝජ්‍ය කතානායකතුමිනි, මේ ක්ෂේත්‍රය මේ 2015 ඉඳලා අපේ රජය, මම මේ ඇමතිවරයා හැටියට අපිට පුළුවන් වුණා සෑහෙන වර්ධනයක් ඇති කරන්න. 2015 විච්ච සංඛ්‍යාව අනුව අවසාන වෙනකොට මේ අවුරුද්දේ අවසානයේ අපි බලාපොරොත්තු වුණා 1.25 මිලියන දක්වා පැමිණීම වර්ධනය කරන්න. නමුත් ඒක කරගන්න ඒ ඉලක්කයට යන්න දුන්නේ නැහැ. ඒ ඇරෙන්න ලැබෙන ආදායම බිලියන 4 දක්වා වැඩි කරගන්න, ඩොලර් බිලියන 4 දක්වා වැඩි කරගන්න අපිට පුළුවන් කමක් තිබෙන බව වෙනුණා. ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 3.5 ලැබුණා. මේ අවුරුද්දේ ඩොලර් බිලියන 4 දක්වා වැඩි කරන්න, 2022 වෙනකොට සංචාරකව මිලියන 4කුත් ආදායම ඩොලර් මිලියන 5කුත් මේ රටට ලබා ගන්න තමයි අපි ඉලක්ක කරගෙන හිටියේ. කනගාටුයි කියන්නේ මේ කණ්ඩායම කරපු වැඩේ. මම හිතන්නේ ජනාධිපතිතුමා මේකට වගේ කියන්න ඕන. අද මේ සභාවේ කියවුණා එතුමාගේ කරපු වැරදි ක්‍රියාදාමය පිළිබඳව ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ උත්තර දෙන්න ඕන. වෙනදාට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ, අයවැය ආපුවම වාඩි වෙලා ඉන්නේ. ඇයි මේ එන්නේ නැත්තේ? මම අහනවා, ඇයි එහෙම කටයුතු කරනවා නම්, මෙහෙම චෝදනා කරනවා නම් ඒවට ඇවිල්ලා උත්තර දෙන්න ඕන. මේ පැත්ත පලාතේ එන්නේ නැහැ. අපිට සිද්ධ වෙනවා දැන් බ්‍රහස්පතින්ද තියෙනවා පාර්ලිමේන්තුව යම් යම් යෝජනාවල් තියෙනවා එදාට අපිට සිද්ධ වෙයි එදාට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න මේ සභාව තුල තවදුරටත් අපි මේ පැත්තේ ඉන්නවද ඒ පැත්තේ ඉන්නවද කියන්නේ මම මේ අදහස ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම මේ ශේත්‍රය විනාශ වෙන එක දකින්න අපි කමන්නේ නැහැ කවුරු ආන්නුක ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නේ මේ රටේ තියෙන ආදායම මේ රටේ ජනතාවට තිබෙන ආදායම ජීවන උපායවල් විනාශ වෙන එක වළක්වන්න තමයි අපි අද විශේෂයෙන්ම මේ සභාවේ කතා කරන්නේ ලව් සර් I would like to speak a few words in English language since this message must go to the international community. What is taking place in Sri Lanka? What is the situation? What is the political situation? What is the situation that the people are facing? Therefore, please permit me to proceed. The country and Honorable Mahinda Rajapaksa, I say honorable because he was the former president of this country. But today he has become dishonorable. Of what he has been doing, should make serious note that no foreign country or head of state has so far acknowledged Mahinda Rajapaksa as the Prime Minister of Sri Lanka. None of them, not a single country, nor have sent any congratulatory messages. That is the situation today. That merely proves that the government is illegal. Countries not resorting to customary diplomatic practice on such new appointments send silent message that the appointment is not accepted. They come and whisper to us, the ambassadors and the high commissioners, saying, what is this? We can't accept this government and that their governments are not going to acknowledge what has been taking place. As such, Honorable Mahinda Rajapaksa will stand to be dignified if he resigns from this position of Prime Minister. That's the only advice we can give him. As he was the president of this country for two sessions, it is best for him to resign from this premiership and give it away to the rightful people. During the period of government from 2015 to 2018, October, daily street protests, worker strikes over irrational issues, frivolous reasons, satyagrahas and other public peace disruptive actions were orchestrated to cripple the public life, to hold back the country from moving forward by the very same elements who are members of the current illegal regime. This is what they did in the last couple of years. They were trying to prevent the development of tourism in this country and the day-to-day life. Then, sir, what seems to govern today is the rule of man and not the rule of law. That's why all these arguments took place. Then, under the present illegal government, tourism is on a self-destructive mode. It is quite evident. From what was moved by the mover of this motion, a quite timely motion, I must say, that we have to bring to the notice both the public of this country as well as to the international community. Under the present illegal government, tourism is on a self-destructive mode, as I mentioned. Then we are reminded how and why the Rajapaksa government was defeated in 2015. It's important to reflect on that, as to why he failed internationally to be branded a banana regime at that time. It was our darkest period in the international and the local politics since independence, and with the same team is now back in action. We have come back once again on their antics. Political turmoil created by callous and undemocratic decision related to the governance of the country, leading to a deplorable happenings by a section of unruly parliamentarians in the hallowed people's chamber where you are seated, carried out to the world, cried out to the world by the worldwide media, has created a fearful and a negative impact on the image of Sri Lanka as tourism product in the eyes of the whole world. That is the end result of what they have demonstrated in the last couple of days. I am reminded as to the damage image of Sri Lanka for tourism under Honorable Mahinda Rajapaksa during that time. Prior to his defeat in 2015, when tourists left, felt unsafe to visit Sri Lanka. At that time, you know it, sir. One major incident, was the gang rape of a British lady and killing of her boyfriend, headed by the chairman of the Tangalla Pradesh Sabha, a close political ally of Honorable Mahinda Rajapaksa when he was the president of this country. That went all over the world. There were travel advisories not to come to Sri Lanka. Sri Lanka is an unsafe destination. This damage cannot be undone easily in the context of the present country situation. The current impasse, if not democratically and justifiably settled, will cause irreparable damage to all sectors of the economy and lead to a very adverse effect on tourism and on those livelihood dependent on it in the country in the forthcoming winter tourist season. Tourist season is the winter season of the European countries. For us, more of them make bookings and come here by millions. The tourism of the country realistically was on track from 2015 to reach its target of 4 million tourists by the year 2022. Those were the estimates. And we were moving towards that. But now has suddenly been derailed by retreading and damaging political events, a massive setback for tourism way forward in this country. The estimate that we had was that tourism income could be the highest income earner in foreign exchange in the immediate future. We had earlier the foreign employment, we had the textile manufacturing industry, and of course earlier it was the plantations, they went down, and the foreign employment took up the first place for the largest amount of foreign exchange earnings. However, it was felt that we had so much of attractions in this country that tourism could be the highest foreign exchange earner, and we were moving towards that. By 2022, we may have achieved that, if not for this nonsense. Tourism is in the third highest foreign exchange earner of the country at the moment. The ambitious program to make it the highest foreign exchange earner in Vision 2020, regretfully, all this will be undone, and the country will lose much needed foreign exchange in the form of tourism earnings if this situation continues. If this illegal government continues for another couple of months, it will be disastrous. The government and the Treasury will stand to lose much needed revenue to supplement its reserves when the industry takes the dip, as we are now trying to expose. The hotels with their staff and their allied to their services will suffer when much expected service charges and other benefits are no longer at their disposal. This is a very serious situation when the people see that their service charges are not forthcoming. They will look for employment in some other countries. We will lose the best chefs, the best staff, who are now serving, they will get out, and because they, our Sri Lankan staff is readily acceptable to any of these foreign hotels, like even Maldives or in the Middle East or in Singapore. They are eagerly waiting to take our people. The hotels, many skilled and semi-skilled employees already facing a shortage in this industry will be compelled to seek foreign employment, which will be a major drawback to the industry. With the greatest difficulty, we were getting them back in the last couple of years by making the industrial work more lucrative, and they would be able to draw better salaries. Now they will go back once again. How are we going to move forward? The major partners in the trade, namely the airlines, will cancel the frequencies. At the moment, they were increasing their frequencies, flights to land in Sri Lanka, and even many may consider pulling out of Sri Lanka, as has happened in the past. So that there is, this is one area that we were moving forward to attract more frequencies from the existing airlines that were touching down in Sri Lanka, and also to invite new airlines which did not come to come to Sri Lanka, so that there will be more tourists coming here. The local travel agents will face a similar challenge when arrivals to Sri Lanka begins to drop. They too have invested heavily on transport services, example on luxury coaches, buses, vans, cars, and so many other items. With borrowed financial assistance, they too will face a similar predicament. They will not be able to service their loans. Ultimately, their assets will get sold up by the banks. Now, sir, the new development that we embarked on was the homestay. You know it, when we say homestay, which we consider similar to cottage industry, and meant for the poor village who have borrowed from the banks, may perhaps be forced to even commit suicide when unable to pay their debts. Now, homestays was a new industry that was developing, where the low-income groups could hire out a couple of rooms in their house to the tourists and get an additional income in order to meet their day-to-day expenses. Now, that was developing, and we gave all the encouragement to any region which wanted to develop the homestay. The support services, including the so-called tuk-tuk and taxi drivers who make their living by transporting tourists, the vegetable, meat, fish, fruit, and all other varied suppliers will be at the receiving and do this impasse, dropping arrivals. Even the king coconut seller will feel the pinch. All these people derive additional expenditure, particularly during this season, so much that they were looking forward in order to cushion their incomes during this period. Earnings from the food outlets, restaurants, cafes, bars, casinos, wine stores, etc., will be very unhappy when their income is depleted. Dropping in the national earnings from Sigiriya, Jambulla, Polonnaruwa, Anuradhapura, archaeological sites, wildlife sanctuaries, and host of others will be a major concern for the government. All this income from these places were coming into the government coffers, but now that will be drastically reduced, and they will find it very difficult to manage their affairs. The best long-haul destination for family travel, 2017-18, National Geographic Traveler, Sri Lanka on the cool list. Now these are some of the brandings that we obtained from the foreign agencies. We too, so looks report Australia are among the five most popular destinations for the Asian travel. Now, sir, now I have got some feedback from some of the leading hoteliers. For example, now Anantara Hotel from Tangor, you know it, has said their losses confirmed booking for April, May, which is the low season, to the value of $3 million for the Hollywood movie production they have cancelled. Now, mind you, now we are not talking of these 2 months of this year. This is the effect for next year's reservations. And also, there are so many agencies that are helping Sri Lanka. USAID is giving a lot of assistance for training. I don't know whether they will continue under this scenario. The World Bank aid for infrastructure development. They were giving a large amount of money to develop the infrastructure wherever the tourists would visit Sri Lanka. The Australian government funding for training and development, giving a lot of money to train our young boys and girls to be smart in the hotel industry, may also now get suspended on account of this. Then assistance also given by the Canadian government. Now these are the repercussions that we will experience by what has been happening here. It is also very important, sir, that the earnings. Now, in the tourism ministry, there are 4 boards. One is the tourism authority, the other is the tourism development, tourism promotion board, the other is the convention board, and 4th is the hotels training board. Today, no chairman for any of those boards, and no managing directors, no board meetings. Nothing is happening. The whole promotional program of the foreign tourism ministry has come to a standstill. Now, this is what I say is, whoever that may govern, unless these boards function and go forward with their progressive measures, the country is going to lose valuable foreign exchange. Now, for these 4 boards, we receive nearly $4 billion for a year, 2017. From whom? From the tourists. One is from the embarkation tax. There is an income of roughly about $2.7 million which comes to the Tourist Development Authority and the Tourist Promotion Board and onto the 4 board. Then there is another $1.2 billion rupees that come from the hotels taxes which come to the state. So nearly 4 billion rupees do come to these 4 boards for their development and promotional program. Not from the treasury. Treasury gives hardly any money. On the contrary, the treasury borrows from these boards from time to time foreign exchange when they are short of money to service their loans. We have been giving almost $1 billion every year to the treasury in order to facilitate their requirement. So all this is going to get now upset. Many of the people who are looking forward for a better future, they will. The number of investors who want to come into Sri Lanka, maybe for hotels, or maybe for entertainment, or maybe for whatever form that they want to come here and invest in order to promote tourism, will not now take place. These travel advisories that are going out from the various countries is a very serious situation. The foreign minister has been very strongly recommending to all our ambassadors to speak to their governments and take away the travel advisories, but nothing has happened. No one is moving. All the agencies, the IMF, World Bank, the ADB, they are all watching this situation. Whatever loan facilities, assistance that we would be eyeing or we would be expecting to get in the future will get freeze, will not get. And as a result, it is the poorer people, the low income groups will have the biggest. Many hoteliers today are worried. They are unable to service their loans. They have been building hotels and they have been refurbishing their hotels, borrowing money from the banks, expecting income to come during the height of the tourism season. When that is not there, and many of them, they feel that they cannot go on, and they fear that the banks will put up their hotels or institutions for sale, and that they will not be able to pay their loans. So this is a very serious situation. And I don't know why the leaders or these people who are orchestrating all this do not understand this. The other day, many of these travel agents, hoteliers met the Honorable Mahinda Rajapaksa, and they told him the disaster that they are facing as a result of this, the amount of cancellations that are taking, the amount of investors that are now backing off. It is very sad situation for the country. Very unfortunate. We were trying to do our very best because hotel in this tourism, sir, there are no imports. We are only selling our natural assets, reserves that we have. People who come here, they go around and they are sometimes so taken up that Sri Lanka is such a beautiful country. So much. There is authenticity, there is the biggest animal on the sea, there is the biggest animal on land, all that is visible here. Then the heritage sites declared by the UNESCO, they are highly respected and popular among the tourists. Now, with all this, unlike the apparel industry where you bring down, you have to import the raw material and then manufacture and export. Here there is nothing like that. All what we have is all what we have here. And whatever we earn is the net income to the country. This is what we say, the most unfortunate situation that we have witnessed. At least now, let these people realize the damage they have done. Without allowing further damages and destroying this country, we will have to do something. You must understand, sir, this country is very unfortunate. We had the JVP uprising in 71, which destroyed human lives and valuable buildings and vehicles, etc. Again, in 88, there was another uprising. With that, also the tourism industry, nobody wanted to touch here. The amount of damage and destruction that took place. Then came the LTTE. With all this happening, no tourists wanted to come into Sri Lanka. They went to Maldives. They bypassed Sri Lanka. That is how Maldives developed. They developed, they have nothing to offer. They have only the sea and sand. Whereas we have everything. Within a couple of hours, we go to the cool climates, we go to the sea beaches, the wildlife, everything. So, this is very unfortunate. I mean, people who are most affected are the poorer people who are much dependent on the livelihood of tourism. And today, they are all wondering what they will do. This is the very sad situation. On one hand, the government, the country will lose much required valued foreign exchange. On the other hand, the income to the lower end of our society will not be able to meet their ends because tourism was one of the major income earners for most people on the coastal line and even the central part of the country and on the eastern coast as well. But today, all that is going to be devastated. The cancellations was mentioned by him is now in a region of about 20%. Arrivals have gone down by 20%. The important thing is there will be no bookings for the next year. Up next 6 months, there won't be any bookings. The industry is going to have a severe beating. All those people who have invested will find it very difficult to service their loans and in order to also sustain employment. We have trained about 6,500 young boys and girls every year in the industry. That was one of the programs of getting employment for a younger generation. Now, all that may not take place. So they who get trained will not stay here. They will go abroad. The Middle East is waiting with open arms to take all these trained boys and girls in the hotel industry. So is Maldives. So are places like Singapore, Malaysia, and so on. So this is a very serious situation. On the employment side, we are going to lose. On the foreign exchange side, we are going to lose. On the income to the lower income groups, they will not be able to get their estimated income. So I'm in a very sad situation. At least in the next couple of days, if these people who are not here today, who realize that they are not the recognized government, both by the international community and in Sri Lanka, should at least decide to hand over the reins to the Honorable Ranil Wickremesinghe, who was the lawful Prime Minister appointed by President of this country. Thank you, sir.
Thank you, sir.